ගරු ස්වාමීන් වහන්ස, අපගේ ශරීරගත රෝගයන්ට භෞතිකව කරනු ලබන ප්‍රතිකාර පමණක් ප්‍රමාණවත්ද? එම රෝග වැළඳීමට පෙර කරන ලද කර්මයන්ගේ බලපෑම කෙසේ වන්නේද? එසේනම් එම කර්මයන්ට ප්‍රතිකර්ම කරන්නේ කෙලෙස? පහදා දෙන්න.
ඒ ප්‍රශ්නේ ඇහෙන්න ඇති පින්වත් පිරිසට. අපට හැදෙන නොඑක ආකාර අසනීප ලෙඩ රෝග ආදියට පෙර කර්ම සම්බන්ධ වෙනවද කියලා මේ අහන ප්‍රශ්නෙට, කම්මස කෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමිති කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමිති කියලා මේපත් දේශනාවක් තියෙනවා. කර්මයේ මුල් කරගෙන, න්‍යායා කරගෙන, දායාද කරගෙන, පිරිසරණ කරගෙන යම් කිසි කර්මයක් අපි කළා නම් යහපත් පුණ්‍ය කර්මයක් හෝ පාප කර්මයක් හෝ ඊට අනුකූලව සැප දුක් විඳින්න මේ සසරේ ගමන එනවා කියන කාරණේ තමයි ඉතල විග්‍රහ කරන්නේ. එතකොට අපිට කර්මයේ බලපාන විවිධ ක්‍රම තියෙනවා. එල්ල කරලාම බලපානේවා තමයි අපි කිව්වේ කර්ම රෝග කියලා. ප්‍රධාන වේදියෝ එල්ල කරලා තනිකර ඒක හේතුක කිසිම දෙයක් ලෝකේ නැහැ. බහු හේතුකයි. විවිධ හේතුන්ගේ සම්පින්නනකේ ප්‍රතිඵල තමයි අපිට මොනවා හරි හොඳ හෝ නරක වශයෙන් ඉන්නේ පේන්නේ. හැම දෙයක්ම විද්‍යාමාල තියෙන හැම ඵලයක්ම බහු හේතුක හේතුන්ගේ සම්පින්නණයන්ගේ ඵලයක්. එතකොට ඊවැදී යම් කිසි හේතුවක් ප්‍රධාන වුණා නම් ඒ නමින් තමයි හඳුන්වන්නේ. දැන් යම් තැනකදී කර්ම බලවේගයේ ප්‍රධාන වුණොත් ඒවා කර්මජ රෝග කියනවා. තනිකර කර්මයෙන් විතරක් රෝග ජනිත කරන්න බෑ. ඒක ප්‍රධාන හේතුව වෙනවා. හැබැයි සමහර දාට අප්‍රධාන හේතු තියෙනවා. ඒ අප්‍රධාන හේතු නැති වුණොත් ඒ ප්‍රධාන හේතුවට තනියෙන් ඒ වැඩේ කරන්න බැරුව යනවා. මේකට හොඳ සාක්ෂි තියෙනවා බුද්ධාම තුළ. පෙර ඔක්කාක කියලා රජ කෙනෙක් රජ කරපු කාලයක් තිබුණා කියනවා. ඒ කියන්නේ සක්විති රජවරු හිටපු කාලයක් ගැනයි කියන්නේ. මෙන්න මේ කියන ඔක්කාක කියන රජරුවන්ගේ කාලේදී සිද්ධ වුණ දෙයක් ගැන කියනවා. ඊට ඉස්සෙල්ලා මිනිස්සෙයින්ට ස්වභාවික උපතත් ස්වභාවික වයසත් මරණයත් ඇරෙන්න තව රෝග කියලා දෙයක් තිබුණේ නැහැ කියන. හැදුන්නේ ඇලෙන රෝග. ඒකට අවශ්‍ය පසුතලයක් තිබුණේ නැහැ. දැන් මේකෙදි වටිනා දෙයක් තියෙනවා. මේ පසුතලයේ භෞතික ලෝකෙ හැදින්නේ ඉසෙලා කොහේ හැදිලාද? අන්න ඒක තමයි දැනගන්න වටිනාදී. අසනීපෝල්ට ඩෙඩ රෝගෝල්ට මේ භෞතික ලෝකයේ පරිසරය හැදිලා අපිට යම්කිසි විදිහකින් බලපාන්න සිද්ධ වෙනවා. විෂ බීජ වෛරස් ආදි වශයෙන් අපි අද කියනවා. මෙන්න මේවට හේතු වෙන්න හේතුන මුල් කාරණේ දැනගන්න හොඳ කතාවක් තියෙන අපි බුද්ධ දේශනාවේ. මේ ඔක්කාක කියන රජරුවන්ගේ කාලේදී හිටපු බමුණු ඒ රජමැදුරේදී රාජභෝජන වර්ධනවා. එතකොට ඒ වගේම පස්ගෝ රස, ඒ කියන්නේ ගවයාගෙන් ගන්නා වූ කිරි, ගිතෙල්, වෙඩරු, මුදෝපු කිරි මේ ආදී වශයෙන් ගන්නා ඒවා දැකලා ඒවා මෙච්චර රස නම් උඹගේ මස් කොච්චර රහයක්ද කියලා හිතන් අදහසක් ආවා. ඒ කතාවේ තියෙන්නේ ගවයාගේ කිරි, ගිතෙල් මෙච්චර රසට තියෙනවා නම් උඹගේ මස් මොන රසයක්ද? ඒ කියන්නේ ඊට ඉස්සෙල්ලා මිනිස්සු එහෙම ගවය සත් මැරුවේ නැහැ, ගවය මැරුවේ නැහැ. එතකොට මොකද කරන්නේ? මෙහෙම හිතලා උන් කතා වෙලා රජුරෝ රැවැට්ටුවා. මේ රාජ සම්පත් වැඩි වෙනවා, රාජ ඉසුරු වැඩි වෙනවා. මංගල ගවයා මරලා හිටන් යාගයක් පවත්වන්න, ඒ කියන්නේ දානයක් දෙන්න කියන එකයි පෙන්නන්නේ. රජුරුවත් මේ කතාව අහලා හිටන් මොකද කරන්නේ? විශාල කිරි ප්‍රමාණයක් ලබා දුන්න මංගල එළ ගවයා උන් ඉදිරියේදී මරලා ඒ මස හදලා හිටන් උන්ට දානි දුන්නා කියනවා. මෙන්න මේ කරපු වෙලාවෙදී තමයි ලෝකෙට සාපයක් වැදුණයි කියනවා. අන්නේ හටගත්ත සාපේ මුල් කරගෙන 890ක් රෝග හටගත්තයි කියනවා ලෝකෙ. අදත් තියෙන්නේ 890ක් රෝග කියන එක තමයි තියෙන්නේ සම්බන්ධ. රෝග 98ක්. 99ක් ව්‍යාධි 203ක් අන්තරා කියටන් ඔය අපේ ආයුර්වේද ආදී වල විග්‍රහ වෙනවා. ඉතින් 890ක් රෝග හටගත්තා කියන එක අපේ පෙළදහම් පොත්වල තියෙන කතාවක්. එහෙනම් ඒ 890ක් රෝග වල තමයි අහුවෙන්නේ ඔක්කොම කර්ම රෝගات හැම එකක්. එතකොට ඊ ඔක්කාග රජුරවයි කාලේ කියන්නේ කොච්චර කාලයක් එනකම් මේ මිනිස්සු ඇවිදILLද? එහෙනම් ඊට ඉස්සෙල්ලා රෝගයක් හැදුන්නේ නැත්නම් ලෝකී සුද්ධතාවයෙන් ආපු මිනිස්සෙයින්ට ක්‍රමක්‍රමයෙන් අසුද්ධ වෙලා පව් කරගෙන ගියත් ඒ පව් අතරත් බලවත්ම පාපයක් සිද්ධ කරන තැනකට එන්න ඕනේ. අන්නී වගේ අවස්ථාවකදී තමයි ඔය කියන්නව සාපි සිද්ධ වෙන්න හේතු වෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. දැන් අපි මෙහෙම හිතන්නකෝ, යම්කිසි පුද්ගලයෙක් නරකයි, හොඳ මනුස්සයෝ නෙමෙයි. හොඳ මනුස්සයෝ නෙමෙයි. සාමාන්‍ය අපි තුමු නරක මනුස්සයෝ ඉන්නවා, වැරදි වැඩ කරනවා. ඒ නොයෙක් වැරදි වැඩ කරගෙන ඉන්න අතරේදී ඔය සාර ධර්ම විනාශ කරමින්, ඒ වාගේම කටයුතු කරමින් ඉන්න අය එක්තරා පිරිසකට සලකනවා, පිරිසකින් සැලකුම් ගන්නවා. මේ දෙකමත් කරනවා. සලකන පිරිසක් ඉන්නවා, සැලකුම් ලබන පිරිසකුත් ඉන්නවා. ඒ වගේම ඒ අවස්ථාවලදී මේ එක්තරා පිරිසක් ප්‍රිය කරනවා. පිරිසකට පහර ගන්න දැන් මේ වගේ මිනිස්සුයෝ ඉන්නවා. මෙන්න මේ වගේ තත්වයක ඉන්න මිනිස්සුයෝ මැරිලා හිටන් ඒ කර්ම විපාක ගෙවන්න ඔය ගවය වෙලා උපදිනවා. උන් මේ ලෝකෙන් අතුරුදහන් කරපු දේවල් ලෝකයට ලබා දෙනවා. හැබැයි එක්තරා හොඳ පැත්තකුත් උන් ළඟ තියෙනවා. එක්තරා පිරිසකට යහපත කරන බලාපොරොත්තුවකුත් තිබුණා. ඒක එක්තරා හොඳ පැත්තක්. හැබැයි මිනිසුන්ගෙන් කාපුවාට වන්දි ගෙවන්න, අසාධාරණ විදිහට කරපු වැඩවලට වන්දි ගෙවන්න තිරසනුත් වුණා. මෙන්න මේ කාරණා දෙකම නිසා ඌ මිනිසුන්ට ප්‍රයෝජනවත් සතෙක් වෙලා එක පැත්තකින් ණය ගෙවෙන එක වාසේ ඌ ඒ තිරිසන් ගතිය නිසා තිරිසන් වෙපෙදිලා ඌ දුක් විඳිනවා. ඒ වගේම යම්කිසි මේ මිනිසුන්ට සලකන්න බලාපොරොත්තුවක් තිබිච්ච එහෙම ගතියක් නිසා ඊට අවශ්‍ය කරන විදිහේ පරිසරයක ඊට හේතුකාරක ඇතුව උපදිනවා. මිනිසුන්ව පෝෂණය කරනවා. දැන් මෙහෙමයි ලෝකේ ඉන්නවා. සමහර පැත්තකින් සාධාරණයි, තවත් පැත්තකින් මහා අයුතුයි. මෙහෙම පිරිසි ඉන්නවා. දැන් නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් හිටියොත් එහෙම එයාට තිරිසන් යෝනිය හෝ සතර අපායේ අයිති උපදින්න හේතු වෙනවා. අන්න ඒ වගේ වෙලාවට ඒ හේතුවෙන් තිරිසන් වුණාට ඊයගේ එක්තරා පැත්තක ගුණයක් තියෙනවා. මනුස්සයෙන් කරදර කරන්න හොඳ නැහැ. මිනිසුන් සලකන්න ඕනේ. අනිසත්තුන්ට වාගේ නෙමෙයි මිනිසුන් පෝෂණය කරන්න ඕනේ. ඉතින් මෙහෙම කියලා ඒ පැත්තට බොහොම උත්සාහයෙන් දඟලන පිරිසක් ඉන්නවා. චරිතයෙන් අපි පිරිසුදුකම් කරනවා. හොඳයි නරකයි දෙකේම සම්බන්ධයි. කල්ලසුකම් කල්ලසුක විපාකම් කියන්නේ අන්න එහෙම තැඟවලට. කළුසුදු සහ කළුසුදු විපාක. මෙන්න මේ දෙකේ විපාක ප්‍රවෘත්ති විපාක වශයෙන් අරගෙන අර තිරිසන්ගත කරපු කර්මය පටිසන්ධියට හේතු වෙලා හරක් වෙලා උපදිනවා. ඒ ධර්ම ස්වභාවයෙන්ම මිනිස්සු අතරට සම්බන්ධ වෙලා බොහොම ගීකරුව ඊටපස්සේ මිනිසුන්ව පෝෂණය කරන අවුගේ තියෙන ශක්තිය. ගුණයයි අගුණයයි දෙකම තියෙනවා. එක අගුණේ ඌ හරකවුනේ ඌ කරපු අපරාධයට. ඌ කරපු තිරිසන් වැඩවලට හරකෙක් වුණා. හරකෙක් වෙලා හිටන් එක පැත්තකින් ලෝකේට හරකවින්ද වෙච්ච ණය ගෙවනවා එක පැත්තකින්. ඒ තිරිසන් ස්වභාවය. අනික තමයි උදව් උපකාර කරන්න තිබිච්ච හිත නිසා අන්‍ය සතුන්ට වඩා උදව් උපකාර කිරීමට කිරි පෝෂණය ආදී ලබා දීමට හේතුකාරක ලබල හිටන් ඒකට උපදිනවා. අන්නේ මිනිසුන්ට යමක් දෙන්න හිතව නිසා යමක් යමෙකුට දෙන අයට දේවතාවා කියනවා. දේවතාවෝ කියන්නේ ඒ අයට දෙවියන්ට නෙවෙයි. උඩ ඉන්න චතුර්මහා රාජ තාවති සා දෙවියන්ට නෙවෙයි දේවතාවෝ. ඒකවල දේවතාවොත් එනවා දෙවියොත් එනවා. යම් තිරිසන් සතෙක් හරි යමෙකුට යමක් දෙනව නම් දේවත්වයෙන් සැලකුවා. දේව කියන්නේ ඒ අර්ථී. එතන ගවයා දේවත්වයෙන් සැලකන්න හේතුවත් ඕකයි. ඒක ඔහු හොඳක් කරන්න බලාපොරොත්තු වෙන්නේ තිබිට හොඳ. උඩත් ඒ හොඳ නිසා යම් ප්‍රතිඵලයක් ලැබෙන. එක පැත්තකින්. කරගත කර්ම අනිත් පැත්තෙන් ගෙවනවා. සමහර ඒවුන්ට හොඳට සලකනවා. කණ්ඩ බොණ්ඩ දෙනවා, නාවනවා, පුන්නක්කු දෙනවා. ඉතින් මොනව හරි තිබෙන්නේ නැති වෙන්නේ ඉඳ හදලා තියෙනවා. ඉතින් ඒ වගේ සලකලා ඇති ඉන්නවා. සැලකු ගැපැත්තකින් ලබනවා. හැබැයි ඉතින් මොනව හරි අනුර කරපු අසාධාරණ තියෙනවා අනිත් පැත්තෙන් ඒකත් පළ දෙනවා. ඒක හේතුඵල වශයෙන් කර්ම විපාකෙද හැ. යම්කිසි මිනිස්සෙක් අර යහපත් ගුණ තියෙන තිරිසංගතව වේවා, ඒ යහපත් ගුණයක් ක්‍රියාත්මක කරන කෙනෙකුට ලොකු අපරාධයක් කළොත් ඒක සහගහන අපරාධ කියලා කියනවා. ඒ කියන්නේ ඒකට අනුකූලව තමන්ට ඒ ජාතිය කරදර සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ දෙයක් තමයි ඔක්කාක රජුරුවන්ගේ ගවයා මරලා අර දායට ගත්තට පස්සේ, ආහාරයට ගත්තට පස්සේ වෙච්ච සාපේ. ඊට පස්සේ කොහොමද මේ ලෝකේ ලෙඩ හැදුනේ? ඊට ඉස්සෙල්ලා වෛරස් තිබුණ නැද්ද? විසබීජ තිබුණ නැද්ද? ඒතකොට බැක්ටීරියා තිබුණ නැද්ද? විවිධ කෘමි රෝග ඔවා තිබුණ නැද්ද? හැබැයි කියන විදිහට නම් එහෙම ලෙඩක් තිබිලා නැහැ කියන එකයි මොනවා. අපේ නිරුක්තියක් කියපුවාම යම් පිළිගත්තත් නැතත් ඒක හැදුන ආකාරය වෛරය ආශ්‍රය කරන්න ගියාම තමයි වෛරය ආශ්‍රය කිරීමේ වෛරස් හැදෙන්නේ. වෛරස් කියන මොන නමක් වුණත් සිංහල શબ્දයට හෙළ හඬට ඒවේ අර්ථ තියෙනවා. සෑම පදයක්ම නිරුක්ති පදයක්. සෑම පාලි පදයක්ම කිව්වෙත් නැහැ, පාගදී පදයක් කිව්වෙත් නැහැ. දේශනාදී සෑම පදයක්ම නිරුක්ති පදයක්. සෑම පදයකම අදහසක් තියෙනවා. නිරුක්ති පරිසම්බිදා ඥානෙට අදහස ගත්ත හැකි තියෙන අට්ටම ඥානෙ තියෙන මට්ටම. එදා මේක ඉංග්‍රීසි පදයන්නේ, මේක ග්‍රීක පදයන්නේ කිව්වට හරියන්නේ නැහැ. මොන පදේ වුණත් ඒ શબ્දේ අපි කොහෙන් වර්ග කරලා හිතුණත් අපි මේ හෙළ අර්ථයක් තියෙනවා ඒක ASCII හැංගිලා. ඒ පදේ ඇතුළේ ඒක තමයි මතක කරන්නේ. ওই බැට්ටි කියන වචනේ ගත්තේ බාල වැඩවලට. බාලයා බැට්ටියා. අදත් ඒ වචන භාවිතා කරන පැති තිබුණ දැන් ඉන්නේ ඒවා වෙනස් වුණානේ. බැට්ටා. ඔය ආදිවාසීන් ගන්නවා. ඒ බැට්ටි කියලා කියන්නේ බාල කියන එකයි. ඉරියා කියන්නේ ඉරියව්. බාල වැඩ. ඒ බාල වැඩ කිරීමේ ප්‍රතිඵලය වශයෙන් ලෝකයේ හැදෙන විපාක ශක්තියක් විහිදුවනවා බැක්ටීරියා කියලා. එදා බැක්ටීරියා කියලා. නම කොහෙන් ආවත් ඒකේ අදහසින් යමක් ගොඩ නැගුණේ ওই විදිහට. වෛරයයි බාල වැඩයි නිසා වෛරස සහ බැක්ටීරියා ලෝකයට බෝ වුණා. බොහෝ කරන්න පටන් ගත්තා ඊට පස්සේ බොහෝ වුණා. බෝ වුණා කිව්වේ ඒකයි. මෙන්න මේ හේතුවෙන් රෝග වලට මුල වුණා. එහෙනම් කර්ම රෝග තිබුණ නැති කාලේ කර්ම නොවන රෝග තිබුණා නම් මොනවද තිබුණයි කියන්නේ? ස්වභාවික උපතත්, ස්වභාවික වයසට යෑමත්, බඩිකින්නත්, බඩිකින්න පිපාසය ටිකයි ස්වභාවික මරණය ඇරින්න වෙන මොකක් තිබුණේ? එහෙනම් උණක් හෙම්බිරිසාවක්වත් තිබුණා කියලා නැහැ. එන ඒ තරම් වද්‍ය මිනිසුල තිබිලා නැන්නම් මොකෙන්ද හටගත්තේ? කරපු පාප කර්මයක් මුල් කරගෙන. දැන් පේනවා කර්මයේ දෙවෙනි මුලින් පටන්ගෙන ප්‍රධාන වෙච්ච නිසා කර්මජ රෝග කිව්වට විවිධ ආබාධ වලට මේ සියුම් විෂයක් වන මේ කර්මය බොහොම සංකීර්ණ විෂයක්. විවිධ ක්‍රම වලින් සම්බන්ධ වෙනවා. ඒකයි ඒ කාරණේ. ඉතින් ඒ සම්බන්ධයෙන් හටගත්ත දෙයක් අපිට සම්බන්ධෙන්ට හිතන්නේ කර්මයේ සම්බන්ධයක් නැහැ කියලා. કોઈ පැත්තෙන් හරි සම්බන්ධයක් එනවා. ඒ කියව එල්ල කරලා ආපුවටයි කර්මජ රෝග කියන්නේ. ඉතින් ඒතර තේරුම් ගන්න ඕනේ සකස් වෙන හැටි. යම්කිසි කර්මයක් පාප කර්මයක් නම් අපරාධයක් නම් ඒ වගේ දයක් ලෝක සත්‍යය කරනකොට අපරාධයට මුල් වෙච්ච දෙයක් කරනකොට මොකද වෙන්නේ? නැගිනවා එක්තරා ශක්ති විශේෂයක්. කර්ම වේගයෙන් හටන චිත්ත ශක්තිය, කර්ම ශක්තිය කියලා අපි කිව්වෙත් අන්නේ වේගයට. අන්නේ බලවේගයේ මේ විශ්වයට විහිදෙනවා. එදා උන් ප්‍රයෝගයෙන් යහපත කරගන්න තියෙන එක ප්‍රයෝගයෙන් විපතක් කරගන්න ඉසෙල්ලා. ප්‍රයෝග විපත්‍යක් ආරම්භ කරනවා. අන්නේ මොකද සිද්ධ වුනේ? ප්‍රයෝගයක් යොදන්න ගිහිල්ලා ප්‍රයෝග විපත්‍ය සිද්ධ කරගත්තා. අර බබුල කණ්ඩ ප්‍රයෝගයක් යොදන්න ගිහිල්ලා සිද්ධ වුනේ මොකද්ද? විපත්‍යකේ මුල පිරුණා. ප්‍රයෝගයක් මුල් කරගෙන ඒ නිසා ඒකට කියනවා ප්‍රයෝග විපත්‍ය. මේ ප්‍රයෝග විපත්‍ය නිසා මොකද්ද සිද්ධ වෙන්නේ? ගතිය වෙනස් වෙනවා. අභ්‍යන්තරයේ තියෙන චිත්ත ස්වභාවය කයින් වචනේ විවිධ ප්‍රයෝග වැඩ කරන්න යනකොට දන්නේම නැහැ හිතත් ඒ පැත්තට ඇදිලා ගිහිනා ප්‍රයෝගකාරී පුද්ගලයෙකුගේ ස්වභාවය එනවා. කපටියෙක් වෙනවා. වංචාකාරීෙක් වෙනවා. ඒවා සුරුදියක් වෙලා හිටන් ඒකටම ඇබ්බැහි වෙන ස්වභාවයක් එනවා. මෙන්න මේකෙන් ඔහුගේ තිබුණා නම් යහපත් මනුෂ්‍ය ගතියක් හෝ දේව ගතියක්. ඒ දෙක වෙනස් වෙලා යනවා. ඉතරලා හොඳ මිනිහා ජම්බල් බහ තිරිසනෙක් වාගෙන. දැන් අපි කියනවා එහෙම සමහර අය. ඉතර කොච්චර හොඳද මිනිහා දැයි යකෙක් වාගේ. ඔවගේ එක එක කතා කියනවා. ඒ කියන්නේ ගති විපත්‍ය ලැබිලා. මොකද අපි ඉතරලා පටන් ගත්තේ ප්‍රයෝග විපත්‍ය සිද්ධ කරගත්තාම හම්බෙච්ච දෙවෙනි ප්‍රතිඵලය ගති විපත්‍ය. මෙන්න මෙහෙම ගති විපත්‍ය හටගත්තහම ඒකෙන් හටගන්නවා යම් ශක්ති විශේෂයක් මේ විශ්වයේ. අන්න ඒක තමයි වෙන්නන්නේ ඒ හේතුවෙන් කාල විපත්‍යක් හට ගන්නවා කියලා. ඒ කාල විපත්‍යයේ ස්වභාවය කියනවා ඉරහඳ පවා කක්ෂයෙන් පිට යනවා කියලා. එහෙනම් මේ විශ්ව චක්‍රයේ පවා වෙනස් කරන්න විශ්ව චක්‍රයේ ක්‍රියාවලියක් වෙනස් කරන්න තරම ওই ගති විපත්‍ය නිසා හටගන්න බලය මහ බලවත්. අපි දන්නේ නැති පැත්තක් හිතන්නේ නැති පැත්තක් හොඳට හෝ නරකට ගති සම්පත්තිය හොඳට එතකොට කාල සම්පත්තියක් එනවා. නරකට ගති විපත්තියක් හදාගත්තොත් කාල විපත්තියක් එනවා. දැන් මෙන්න මේ හටගත්ත කාල විපත්තියක් නිසා මොකද වෙන්නේ? අන්නේ විලාවි තමයි මේ විශ්වය තුළ වෙනස්කම් ඇති වෙන්නේ. ශුද්‍ර විදිහට ජීවත් වුණාම ඒ ජාතිය ලෝක සත්ත්වය අප්‍රමාණ ඉන්නවා. ඊට අවසේ ක්ෂුද්‍ර ජීවීන්ට අවසේ පරිසරයක් හැදෙනවා. අන්නේ පරිසරය හැදුනේ මොනවෑන්ද? අර ගතිවලට අනුව විහිදිච්ච ශක්ති විශේෂ මේ විශ්වයට බලපාලා. විශේෂයෙන් මේ මනුස්සයෝ තමයි ඔකට බලවත් වෙන්නේ. මනුස්සයෝ ඉන්න අය ක්ෂුද්‍ර විදිහට ජීවත් වීමෙන් ක්ෂුද්‍ර ජීවීන් හටගන්නවා. පහත් විදිහට ජීවත් වෙනවා. උසස් ගුණධර්ම නැහැ. අවංක වචන නැහැ. සත්‍යයක බීරලා නැහැ. හොර බොරු වංචා කපටිකම් වලින් පිරලා දූෂණයෙන් පිරිලා අනුන් නසල වනසල හරි කමන්නේ මගේ වැඩේ කරගන්නවා මේ ආදි වශයෙන් ගන්න අදහස්. මෙන්න මේ જાතිය එනකොට කියනවා ශුද්‍ර විදිහට ජීවත් වෙනවා හැම කෙනෙක් ජීවත් වෙන අය. මෙන්න මේකෙන් ශුද්‍ර ජීවීන්ට අවශ්‍ය කරන ගැළපෙන જાතියේ පරිසරයක් මේ විශ්වයේ හටගන්නවා. දැන් හුඟ දෙනෙක් හිතන්නේ කර්ම ශක්තියේ මේ සත්වයාට විතරයි කියලා. සත්වයන් බැහැරට කර්ම ශක්තියක් නැහැ කියලා සමහර වෙලාවට අභිධර්මයේ පිරවද්දී යම් කිසි මතයක ඉඳලා තේරුම් ගන්න උන් කියන්න යන අය ඉන්නවා. මතේ වරද්දාගෙන. වැරදි මතයක ඉඳලා අභිධර්මයේ වැරදිලා නැහැ. එහෙනම් මොකද්ද සිද්ධ වෙන්නේ? යමකින් ප්‍රතිඵලයක් නිකුත් කරලා ඒ නිකුත් කරන ප්‍රතිඵලයේ ක්‍රියාත්මක වෙන වෙන ක්‍රමයකට. කර්මජ වශයෙන් නිස්පාදනය කරපු යම් ශක්තියක්. ඒ කර්මජ කියන්නේ කර්මයේ නිස්කාරණය කරන අවස්ථාව මොහොත විතරයි. ඊට පස්සේ එතන කර්මජ රූප නැහැ. ඒක පරිවර්තන වෙනවා. උතුජ රූප වෙනවා. හැබැයි උතුජ රූප වුණාට ඒක බෙදෙන්නේ නැතුව යමක් කරන්න විද්‍යාමාන කරලා නම් ඒ රූප විශේෂය. ඒක ක්‍රමක්‍රමයෙන් බල අඩුවෙවි බල අඩුවෙවි බොහෝ කාලාන්තරයක්. මේ විශ්වය ක්‍රියාත්මක වෙනවා. ඒ දේ කරන්න නිස්පාදනයේ ශක්තියක් අරගෙන. අන්න ඒකට කියනවා උතුජ රූප කියලා. ඉතින් මේ කර්ම ශක්තිය මුල් කරලා දෙන බව තේරුම් ගන්න බැරි බෝඩ මිනිස්සු සමහරවිට කියනවා ලෝකෙ කොයිද කර්මජ රෝග ලෝකෙ තියෙන උතුජ රූපනේ. උතුජ රූප ලෝකෙට ආවේ කොහෙන්ද කියලා දන්නේ නැහැ. ධර්මයේ තිබුණාට තේරුම් ගන්න බැරි හින්දා. කර්ම චිත්ත කියන දෙකෙන් හටගත් ඒවා තමයි උතුජ රූප වශයෙන් ලෝකේ හටගන්න. ඒවා තමයි අපි මේ ගස්කොළන් ඒ වගේ මේ ලෝකේ කියලා බාහිර ලෝකේ කියලා ආපහු කණ්ඩ බොණ්ඩ ගන්න බේත් කියලා ගන්න පෝෂණය කියලා ගන්න ඒ උතුජ රූප වලින් හදාපුවා තමයි. හැබැයි උතුජ රූප වල ක්‍රියාත්මක වෙන ශක්තිය ගස්කොළන් ක්‍රියාත්මක වෙන ශක්තිය මොකක්ද? ඒවා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? අන්න ඒකයි දැන් නැතෝ ඉන්නේ මේ අහම්බෙන් හම්බුණා කියලා ආකාශමික වාදී කියන. ඉබේ හටගත් වාදියක් ගැන පෙරක් අය කියන. ඒක නියාම ධර්මයක් කියලා නියාම ධර්මයේ තෝරා ගන්න බැරුව වරද්දලා කියනවා. හිතාගෙන කියනවා. ඒක දෙවියන් වහන්සේ මැව්වා කියනවා. මොනවා හරි කියන යථාර්ථය දැක්කේ නැතුව. දැන් අපි පොඩ්ඩක් මෙහෙම දෙයක් හිතන්න. යම් තැනක යන්නේකට රෝදයක් අලවංකුවකට යම් කිසි දාලා තියෙන රෝදයක් ගන්නවා බයිසිකල් රෝදයක් හරි කියන්න මොනවා හරි කමන්නේ. කරකෝපුවාම කැරකෙන එක. දැන් මේක නිත්‍යලව තියෙනවා. අපි අතින් හයියෙන් එකපාරක් තල්ලු කරලා කරකවනවා. ඒක පැත්තට කැරකෙන්නේ. දැන් අපි අතින් කලේ බොඩ වෙලාවයි. ඒ තත්පරය ගියේ. ඊට පස්සේ බලන්න රෝදේ කැරකි කැරකි කියනවා අපි වෙනා විනාඩි ගන්න. දැන් කොහොමද මේ කැරකෙන්නේ? ඒ ශක්තිය මොකද්ද? කවුද දුන්නේ? දැන් අත අත කැරිලා ගියත් ඒ නිසා අතින් ඒක රෝදේ කරවල යන්න ගියත් රෝදේ කැරකෙනවා. යම් වෙලාවක. දැන් කවුරු හරි හෙවත් ඇයි අර රෝදේ කැරකෙන්නේ කියලා. අයි දෙන පිළිතුර මොකද්ද? කොහොම කවුරුවත් නැහැ නේ කරකෝන කෙනෙක්ගෙද? ඒ කැරකෙන්නේ. ඇහුවත් මොකද කියන්නේ? ආන් අරයා ඇවිදින්න හිටන් ඔය කරකෝලා නිගී. ඒකද ඔය කැරකේ. අපි දැන් අතීතයේ කරපු එකක් දානවා වෙච්ච සිද්ධියක්. ඒ සිද්ධිය දැන් නැතුවට ක්‍රියාවලිය තියෙනවා. ක්‍රියාවලිය දැක්කහම කරපු එක නෑ එතන පේන්නේ නෑ. මෙන්න මේ වගේ තේරුම් ගන්න ඕනේ කර්මජව ක්‍රියාත්මක කරලා එයා ක්‍රියාව එතනින් ඉවරයි බිඳිලා යනවා. පුද්ගලයාත් මැරලා යන්න පුළුවන්. හැබැයි කරපු ක්‍රියාවලිය නැගපු ශක්තිය නම් එහෙම බිඳෙන්නේ නෑ ඉතින්. ඒක ලෝකේ ක්‍රියාත්මක වෙනවා කාලාන්තරයක්. මෙන්න මෙහෙම දෙයක් නිසා වෙන ශක්තිය කියලා උතුජ ශක්තිය කියලා. උතුජ රූප නිස්පාදන ශක්තිය. යමක් නිස්පාදනය කරන්න නම් ඒක කළේ. ඒක එහෙමයි ක්‍රියාත්මක වෙන්නේ. රෝදි දකුණු පැත්තට කරකෙන්න එකපාරක් කරකීවි. ඒක අවසානකම් කරේ කර කියන්නේ දකුණු පැත්තට. වම් පැත්තට කරකෙවනා වම් පැත්තට. ගලක් අතින් අරගෙන යම්කිසි දකුණු පැත්තට ගැහුවනා දකුණු පැත්තට. නැගිනහිර පැත්ත බලාගෙන ගැහුවා නම් නැගිනහිර පැත්තට. ගල කැරේ කැරේ කියන්න ගැහුවා නම් කැරේ කැරේ කියනවා. ගහපු දෙන්නේ කොහමද ගැව්වේ? ඊට අනුකූලව තමයි ගමන. දැන් මේක දින වෙනස තේරුම් ගන්න. කොච්චරද කියලා. මෙන්න මේවායි කර්ම බලවේගයක්. ලෝකෙන නිස්පාදනය කියලා යම් විදිහකටද ඒ දේ තමයි එකේ නිස්පාදනය කරන්නේ. මෙන්න මේකයි කම්මස කොමි කිව්ව කර්මයේ මුල් වෙනවා කිව්වේ. අම්ම දායාද කර්මයෙන් තමයි මේක මේ සකස් කරලා දුන්නේ. අන්න මුල් වෙච්ච තැන චේතනහම් භික්කවේ කම්මං වදාමි කියලා පෙන්වුව කර්මය. යම් මොහොතක පාප චේතනාවක් කුල් කරගෙන ඊට අනුවණගේ හිත තැනුවේ ඒකෙන් නම් ක්‍රියාත්මක කළේ එබඳු හිතකින් නම් ක්‍රියාත්මක කළේ දැන දැන කළ කර්ම කියලා එකට කියනවා. මෙන්න මේකේ නැගෙන ශක්තිය තමයි අර විශ්වය තුළ කාලාන්තරයක් ක්‍රියාත්මක වෙන්නේ. සමහරලාට මේ විශ්වයේ තියෙනකන් ක්‍රියාත්මක වෙනවා. ඒ තරම් කාලයක්. මේක හොඳට තෝරා ගන්න ඕනේ. ඉතින් අන්න ඒ වගේ ක්‍රියාත්මක කිරීම දෙයින් තමයි හරියට අපේ ක්‍රියාවලියට අනුකූලව අපි විහිදෙන ශක්තිය. ඇසෙන් කනින් දිවෙන් නාසයෙන් ශරීරයෙන් අනේමට මෙහෙම රූප බලන් දැත්නම් මෙහෙම සද්ද අහන් දැත්නම් මෙහෙම ගන්ධයක් ගන්න දැත්නම් මෙහෙම රසයක් විඳින්න දැත්නම් මෙහෙම පහසක් විඳින්න දැත්නම් මෙහෙම ලස්සන අලංකාර පරිසරයක් තියෙනවා නම් කොච්චර හොඳද මිදන් මෙහෙම හිතනවා. බලාපොරොත්තුවක් ඇති කරගන්නවා. ඒ ප්‍රධාන බලාපොරොත්තුව. අරකට නැතුව මට හරියනවා නම් අරුට හැඳි ගෑවිලා යනවා නම් අරක පිටි ගෑවිලා යනවා නම් ඕකගේ දේ වෙනසෙනවා නම් අර අපි අර ඉස්සෙල්ලා හිතුව බලාපොරොත්තුවට එකතු කරගන්න ඕවගේ කෑර ටික. ඉතින් මොකද වෙන්නේ? කැඩිලා කැපිලා විනාශ වෙලා යන නොයෙක් ආකාර වෙනසී වලට භාජනය වෙන දියා අපි අර ඉස්සෙල්ලා බලාපොරොත්තු හටගත්ත දේට සම්බන්ධ වෙයි. මුලදී තිබෙන මොනවද? නැගී හිටින ගති, වෙලෙන ගති. ප්‍රධානියා නැගී සිටිනවා. යාගේ ශක්තිය පෙන්වලා බලය පෙන්වලා යහපත් දේ. අනික් කටි යාගේ වැළඳ ගන්න. ඔය ක්‍රම දෙකක් තියෙනවා ලෝකේ. මේ ඔක්කොම ශක්තිය විහිදුවන ක්‍රම. නැගී සිටින ශක්තිය ගස් හදන්න විහිදුවන. වැළඳ ගන්න ශක්තිය වැල් හදන්න විහිදුවන. වැල් හදන එක වෙලෙනවා. නැගී සිටින ශක්තිය ගස් වතෙන් ඒවා ඔක්කොම දරාගෙන නැගී සිටිනවා. ඉතින් ඔය තෝරා ගන්න ඕන දේවල්. ක්‍රෝධ කරනවා නම් ඒක හොඳ වැඩක් නෙමෙයි. ක්‍රෝධ නොකරනවා නම් ඒක බොහොම හොඳයි. ක්‍රෝධ නොකරන කෙනා ලෝකේට මහා සේවනා. අක්කෝ දේන ජිනේ ක්‍රෝධං එහෙම කියන්නේ. මෙන්න මේ ක්‍රෝධ නොකරන ගති ලක්ෂණයක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ක්‍රෝධ නැත්නම් ගෙරවිලිත් නැහැ. ගෙරවීමක් උදා වෙන්නේත් නැහැ. ග්‍රෝ උදා වෙන්නේත් නැහැ. එනම් මොකද වෙන්නේ? නික්‍රෝධ වෙනවා. එතකොට නික්‍රෝධ වෙනවා. අපි නුග කියන නිග්‍රෝධට නුග කිව්ව. නිග්‍රෝධ වෘක්ෂයක් නැගී හිටිය එක. අපේ ශක්තිය විහිදිලා ගිහිලා පිහිටිය හැටි. නුග හටගත්ත හැටි. විශාල වෘක්ෂයක්. විශාල සේවනක් දෙනවා. මිනිස්සු ක්‍රෝධ නොකරන තැන නොහිටින හින්දා ඒ වෘක්ෂයෙන් ගන්න ප්‍රයෝජනේ ආපහු ගන්න හැටි දන්නේ නැතුව හිටියා. නමුත් ඔය එක එක විස ජාති පපුව වේරෙන්ඩ සෙම වේරෙන්ඩ කියලා ඇද ඇදා යන්තම් පණ ගැට ගහගෙන ඉන්න අය ඔය වෘක්ෂයෙන් ගන්න දෙයක් නිසා අද බොහොම සැනසිල්ලේ ඉන්නවා. සෑහෙන ගණක් අත්දැකීම ඇති. නිග්‍රෝධාරිෂ්ඨය කියලා අරිෂ්ඨයක් බීලා. එනම් කොහොමද මේ පෙන්නන්නේ? බේත් හැදෙන හැටි සහ බේත් ආපහු ගන්න හැටි. ද්‍රව්‍ය පදාර්ථ ඥානයක් තියෙන්න ඕනේ. අන්න එහෙම තමයි බේත් දෙන්නේ. එහෙනම් බේත් අපිට කොයි? ලෝකයේ යහපත් මිනිසයා ඉස්සෙල්ලා පිට කරපු ගති ලක්ෂණ පිහිලා තියෙනවා ඒ උත්සවවල. ඒව හරියට දැනගන්න පුළුවන් නම් ඒ උත්සවෙ පිහිටිය තැන දැනගන්න පුළුවන් නම් ඒක ආපහු ගන්න ක්‍රමී දැනගන්න පුළුවන් නම් ඒක ආපහු ගත්තාම අපි ඒ වැඩේ නොකලත් අපිට මූණ දෙන්න වෙලා තියෙනවා. එකිනෙක කරන වැඩේට අනික් අයටත් මූණ දෙන්න වෙනවා. ඒක සසරේ ගමනේ හැටි. ඒ වෙලාවට අපිටත් ඒක ප්‍රත්‍ය කරලා ආයිහරය සුද්ධ කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ නිසා අපිට පේන්නේ මේකේ කර්ම වේගයේ බලපාපු හැටි. අපි කියන අහවල් ගහේ ගෙඩිය අරගෙන ඕක තඹලා බිව්වහම ලෙඩේ ඇරෙනවා නම් මේ කර්මය බලපෑවේ කොහොමද කියලා. කර්මයේ අතුරු වශයෙන් බලපාන හැටි ඔහොමයි. ප්‍රධාන වශයෙන් බලපාන කර්මය ඔතෙන්ද නෙමෙයි බලපාන. අපි කියනවා කර්මජ කය. අන්නේ කර්මජ කය කර්ම වේගයට අනුකූලව විපාක සිත් ආදී හට ගන්නකොට අවිද්‍යාව නිසා ඒ පුදුලට ඒවට බොහෝ කොට නැමෙනවා නම් ඒ ස්වභාවය නම් ඉන්නේ. ඊට අනුව කර්මත් අනුකූල වෙනවා. අන්න එතකොට එයාට හට ගන්නවා සිත් පෙළක්. ඒ සිත් පෙළ හට ගන්න උඩත් රූප නිපදවනවා. ඒවැ නිෂ්පාදනය වෙන රූප චේතනා මාත්‍රේ මාත්‍රයට නිපද වෙනවා. අන්නේ නිෂ්පාදන රූප කලාප චිත්තජ රූප කියනවා. අර කර්මජ රූපයි චිත්තජ රූපයි දෙක එකතු වෙලා කාලාන්තරයක් ක්‍රියාත්මක වෙවි. බොහෝ ශක්තියක් දීලා එකතු කරන නිසා කාලයක් යනකම් පවතින උතුජ රූප කියලා පරම්පරාවක් හදනවා. ඕක එකිනෙකට හර වෙලා ඇවිදින්න හට ගන්නවා ගණී භාවන රූප. ආහාර රූප හට ගන්නවා. ඔහොම තමයි කර්ම චිත්ත ඍතු ආහාර කියන මේ රූප කලන හතරේ තියෙන අපි හැම කෙනාගේ. ඉතින් මේක නිෂ්පාදනය කරන කර්ම චිත්ත රූපය අද විද්‍යාඥයෝ ඇක්සල් බොඩි කියන සූක්ෂම කය කියන ඒක නිකන් කියන්නේ නැහැ, දන්නේ හින්දා කියන්නේ, දැකලා තියෙනවා. විවිධ ක්‍රම වලින් දකින්න පුළුවන්. එහෙම එකක් නැහැ කියලා බුද්ධ ධර්ම කියලා නැහැ. විමර්ශනය කියලා බලන්නේ ති නිසා දන්නේ. ඒකයි වෙලා තියෙන්නේ. ඉතින් තේරුම් ගන්න මෙන්න මේ ඇක්සල් බොඩි කියන එක බොහොම දීප්තිමත්ව තියෙනවා සුද්ධ නම්. මනුස්සයෙන්ගේ උපතෙන් සුද්ධයි. මොකද මනුස්ස ගති ලක්ෂණය කියන්නේ සුගති ගතිය. සතුන්ගේ දුඹුරු පාටයි. විවිධාකාර පාට තියෙන අමනුසාදීගේ එක එක පාට තියෙන හැම එකක් තියෙනවා සියුම් විදිහට කර්ම චිත්ත දෙකෙන් හටගත්ත රූපේ ත්‍රිජකාය කියලා ඔබට කියන්නේ. කර්ම චිත්ත යුතුගේ තුන. බ්‍රහ්මයාට තියෙන ත්‍රිජකාය විතරයි. ඇහැට පේන්නේ නැහැ. නමුත් දිවසක් වාදයේ පේනවා. එහෙම නැත්නම් ඒ අයට පුළුවන් ගණී වාවන කයක් මවාගෙන පෙනී සිටින්නත් එහෙම හැකියාවකුත් තියෙනවා. ඒ ත්‍රිජකායේ හැටි. ඉතින් මේ අපි ළඟ තියෙන ත්‍රිජකායේ පේන්නේ නැහැ කෙනෙකුට බැලුවහම. හැබැයි මේ කය එක්තරා ආකර්ෂණ පද්ධතියක් එකයි සම්බන්ධන හැඩ ගැහිලා තියෙන්නේ. ඒ හැඩ ගැහිච්ච ආකර්ෂණ පද්ධතිය අනුව තමයි ඒකේ අනුපිටපතක් තමයි අපේ මේ මස්ලේ කය. මේක දන්නේ නැතුව හිටියන්නේ. ඒ කයේ තියෙන සෑම අංගෝපාංගයක්ම කොපියක් වශයෙන් මස්ලේ කයෙන් හට ගන්නවා. මස්ලේ කයක් හැදෙන්නේ ඊට අනුවයි. ඒකයි හේතුව. අර කර්ම වේගී අධික අයට අධික කර්ම බල වේගයක් ආවෝ. ඔන්නේ කර්මජ රූප පෙර බලපානවා ඒ වෙලාවට නියම තැනට. විවිධ හේතු නිසා හට ගන්නවා. ඒ හට ගන්න හේතුව බලපාලා. යම් කිසි තැනක හට ගත්තොත් එහෙම මේ කර්මජ රූපේ කර්ම විපාක වශයෙන් ඒක අඳුරු වෙනවා. කළු වෙනවා, දුඹුරු වෙනවා, රතු වෙනවා. කුණුලේ පාට වෙනවා, විවිධ පාට හැදෙනවා, අඳුරු පාට. ඒ පාට විතරක් නෙමෙයි වෙන්නේ. ඒ ශක්ති විශේෂයේ අපද්‍රව්‍ය නිෂ්පාදනය කරන ශක්ති විශේෂයක් වෙනවා. ඒ තැන. අපි කොච්චර පිටින් වේදුනත් හරියන්නේ නැහැ. අන්න කර්ම ශක්තිය ක්‍රියා තියෙනකම් විපාක වශයෙන්. ඒක හැඩ ගහනවා එහෙම গুপ্ত විදිහට. හැබැයි මං ඉතලා කිව්වේ මේ මස්ලේකය කියන්නේ ඒකේ අනුරූපක් නෑ, ඒකේ කොපියක්. එනිසා ඒක යම් විදිහක් දැහැදෙන්නේ මේකයි ඊට අනුකූල වෙනවා ක්‍රමක්‍රමී. ඉතින් යම් කිසි පුද්ගලයෙකුට යමේ පිළිගන්නේ මොකටද? අපි හිතලා බලන්න තව එකක්. අවිත මොහු ගෙදෙට ගන්න සුදුසුයි, පිළිගන්න සුදුසුයි. මේක නම් පලාත ගන්න සුදුසුයික් නෙමෙයි. මො පන්ලා දාන්න ඕන. මෙන්න මේ විදිහේ ගතියක් තියෙනවා. පිලි කියන වචනේ අර්ථයක් තේරුම් ගන්නයි කිව්වේ. ඒ පිළිගන්න පුළුවන් අයට ප්‍රශ්නයක් නැහැ. ඇයි පිළිගන්න බැරි? අපි අහලත් කියන්නේ වලත්තයක්, උපාඩියක්. කොහොම වචන? ගෙදරට වැද්ද ගන්න පරාතර ගෙන්නන්න හොඳ නැහැ. අපි ඔහොම කියන පුද්ගලයින්. මොකද මේ කියන්නේ? පිළි කාපු අය. හිතන්න හොඳ නෑ. අද පිළිකාවක් ආවෙ නම් මම සුදනෙක් කියලා සසල ආවා කියලා එහෙම කියන වෙයි මට කියන්නේ. අනිකේ හොඳට ආවද කියලා. නෑ, කර්ම විපාකයක් ඵල දෙන්න ආපු වෙලාවට තමයි ඒක වෙන්නේ. ඒ නිසා ඒකෙද හේතු වෙන පරිසරයක් අපි ළඟ තිබුණා නම් එහෙම හැමතිම්ම අපිට කාටවත් කියන්න බෑ මට පිළිකාවක් එන්නේ නෑ කියලා. අද සුද්ධ වුණ ඵලියෙද. Tamanට පිළිකාවක් එන්නේ නෑ කියලා කාටවත් කියන්න බෑ. එන්න පුළුවන්. මොකද මේ සංසාරේ ඇවිදලා තින්නේ බොහෝම කොට ඔය පිළි කන වැඩ කරලා. පිළි කා දානවා කියන්නේ පිළිගන්න බැරි වැඩ කරලා. ඕරතරම් අපි කරලා තියෙන අනන්ත සංසාරේ. නෑ කියන්නේ බෑ කවුරුවත් නැති කෙනෙක් නේ. හරිම භයානකයි. අවශ්‍ය පරිසරයේ අපි ළඟ හැදුනොත් එහෙම කොයි මොහොතේ අරවා කලාගෙන බිඳගෙන ඇවිදලා අපිට හිඟනවා දන්න. ඒ කර්ම වේවි. හිඟුවොත් අපිට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. අදකරණේවා නෙමෙයි. රහතන් වහන්සේ වෙලා හිටියා කරන දෙයක් නෑ. අර ආපු විපාක එනවා. ලෞතර බුදුනා කරන්න දෙයක් නැහැ. කර්ම 14ක් උන්වහන්සේට ආවා. කර්ම වියක 14. මේක ආකාරයි. එන අනික්කය ගැන කතා කරන්න දෙයක් නැහැ. මෙන්න මේ විදිහට ආවොත් එහෙම. අර කර්ම වියගේ අපි කිව්වට නතර කරන්න බෑ කර්ම විපාකයක. ඒ විපාකේ තියෙන තාක්කල් ඒ තැන ඒ ආකාර ක්‍රියාවලියක් හට ගන්නවන්න. ක්‍රියාත්මක වෙන පටන් ගන්න. දැන් බලන්න සාමාන්‍ය මිනිස්සු කෙනෙක් විනාශ කරන්න කරන වැඩක් තියෙනවා. දැන් සමහර ඔය මිනිහා ඔය ගෑණි පැත්තට ගෙන්නන්න එපා, පවුල් ගිනි තීරි යන්නේ කියලා කියලා. දැන් සමහර අයට මෙහෙම කියනවා. ලාමක කියමන අකේ ළමා සේවෙන ලාමක ගති. දැන් මෙන්න මේ ජාතිය කියයි තම පවුල් විනාශ කරලා බිඳවලා දාන ගති ලස්සන කරපුහා පිළිගන්නේ නැති කෙනෙක් වෙනවා. මොකද ප්‍රයෝජන දෙකත් එකට. තවත් විදිහ විදිහේ නවලන්තර වැඩවලත් ප්‍රයෝජන ගන්න. මෙන්න මේ ආකාරයෙන් යමෙකුට පිළිගන්න බැරි වැඩ කරන එකට ඔය කට ප්‍රයෝජන ගන්න ගියාන. පිළි කාපු එක කොහෙද එන්න තියෙන්නේ? වෙන කොහෙවත් බෑ කටේ. කාට හරි බයිනවනම් කිරිපිරි ගල හිමින් බයින්නේ නැහැ. උගුර පාදල උගුරෙන් තමයි කෑ ගහගෙන බයින්නේ. පපුවේ ඉඳන් ඉන්නේ සද්දයක් ඉන්නේ. ඊළඟ කොහෙද එන්නේ? එක්ක ගලනාලේ, එහෙම නැත්නම් ශ්වාසනාලේ. ඒ මෙහෙම උත්සාහගෙන ඇඳුම් හදාගෙන අලුත් ඒවා හදාගෙන කියලා ලෝකයා හවට්ටන්න යනවා. අප්පා හවල් ජාතිය කියා කෙන්දේව පලාතර ගෙන්නන්න එපා. පිළිගන්න හොඳ නැහැ. කොහෙද පියවරු වල? තවත් එන්නේ සේනා. ඉතින් එනිසා මං කියන්නේ තේරුම් ගන්න. ගර්භාසි, හිංගාසිද ඔය පිළිකා එන්න තැන්. එතන බඩේ හැදෙන ආකාර තියෙන. අදෝ මාර්ගී. මොකේ කොහේ ඇගිරියොල එහෙම කාගේවත් ඇඳින් තියනවද? අත්වල එහෙම නෑ නෑ. ඒක අකුතොල කකුල වල ඉන්නේ ගෙඩි. යවෙන්නේ පැත්ත. ඊළඟ මේ පිළිකා වල ලක්ෂණෙට හේතුව අපි සසරේ කරපු ඔන්නෝම නීච වැඩ පිළිගන්න බැරි ඒවා. අපි හිතන්නේ එහෙම ඒවා පාප විපාක තියෙනවා කියලා. මෙන්න මේ වගේ දියක් යම් මොහොතක ඇවිදින්න අපි යහපත් ගති ලක්ෂණ වෙනස් කරුවොත් අපිට ප්‍රයෝග විපත්තියක් හට ගන්න. ඒකට අනුරූප වෙන්නා වයි ඒකට පක්ෂ වෙනවා. හොඳයි කියලා. ප්‍රයෝග විපත්තිය වර්ධනය වෙනවා. ඒගොල්ලගේ ගති ලක්ෂණත් දුස්සේ වෙලා ඊට අනුකූල වෙනවා. ගති විපත්තියත් වැදෙනවා. අන්න ඔබ දෙන්නේ ඒ ශක්තිය මේ ලෝකෙට ගියහම විශ්වයට ගියහම අර කර්ම චිත්ත දෙකේ රූප වලින් විශාල බලයකින් මේ ලෝකය පරිවර්තන වෙනවා. දැන් මේ ගැන නවීන විද්‍යාවට නම් එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි දන්නේ නැහැ. හිතන්නේ නැතුවට. එක මිනිසියෙකුට පුළුවන් ද චිත්ත ශක්තියකින් මේ විශ්වය තුළ එහෙම එකක් කරන්න කිව්වහම? අයි මෙහෙම ප්‍රශ්නයක් ඇහුවෝ. ගිනි පෙට්ටිය අතරම් ප්‍රමාණයක නියුට්‍රෝන් ප්‍රමාණයකින් විනාඩි 8ක් ඇතුළත මේ මුළු ලෝකෙන්නේ මුළු ජීවි පද්ධතිය විනාශ කරන්න බැයිද කියලා ඇහුවොත් මොකද කියන්නේ? ඒ අය හොයාගත්ත එකක්, අපි හොයාපු එකක් නෙමෙයි. එතකොට කියනවා විනාඩි 8කින් මුළු ලෝකෙ ඉන්න සියලු ජීවීන් විනාශ කරන්න ඇති. ඔය පුංචි ගිනි පෙට්ටිය අතරම් ප්‍රමාණයක නියුට්‍රෝන් ප්‍රමාණය. ඇයට වෙන දෙයක් නෙමෙයි නියුට්‍රෝන් කියන්නේ. එක්තරා ශක්ති විශේෂයක්. එහෙනම් මිනිස්සුන්ගේ ශක්ති විශේෂයක් නිකුත් කරනකොට මිනිස්සු විශාල පිරිසක් එක්කලා මේ විශ්වය තුළ මොනවා කරන්න වෙයි? මොනවා හදන්න වෙයිද? මොනවා වනසන්න වෙයි? දැන් මේක තේරුම් ගන්න ඕනේ. එහෙම හැකියාවක් තියෙන මේ මහ ගණීබාන දේවල් වලට විතරක් නෙමෙයි, ඒවට නෙමෙයි ලෝකේ වෙනස්කම් කරන්න පුළුවන්. ඔය කියන අති සියුම් දේවල් වලට, අති සියුම් බලවේග වලට. එන චිත්ත බලවේගය කියන්නේ ඊටාම සියුම් බලවේගය. කර්ම ශක්තිය කියන්නේ ඊටත් සියුම් බලවේගය. එන අති සියුම්මදී එන ඒ දේවල් වල සියුම් වෙන තරමට බල වැඩි. ඒකයි කාරණා. ඉතින් අන්න ඒ වගේ බලවේගයක් මේ විශ්වය තුළ ක්‍රියාත්මක වෙනවා තමයි කාල විපත්ති හටගන්නේ. අන්නේ කාල විපත්ති ලැබෙන ඊළඟ අවස්ථාව තමයි අපිට මෝඩ දෙන්න එනවා. අන්න ඊට අනුකූල පැත්තකට. දැන් මොකද වෙන්නේ? නියා අඟ වෙලා ඉන්නවා. ඒ කිව්වේ නියපොතෙන් කුරුටු ගාන විතරයි ඌ ඉගෙන ගත්තේ දැනගත්තේ. ඒ වගේ දෙයක් විතරයි. ඒ වුණා ලොකු වැඩ කරන්න තමයි ගිහින් පත් උනේ. සාධාරණ වණ නෙමෙයි. මොන හරි බල පුළුවන්කාරකම් තමගේ හැකියාවල් බල අනිකයි තියෙන පගා මොනවා හරි ඔය ගිහිලා ඉහළ තැන වැජබෙනවා. මිනිසු රවට්ටන කපටිකම් කරලා මොනවෙන් හරි කවන්නේ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? තමන්ට සුදුසු තැන තමන් දන්නෙත් නැහැ, අනුන් හඳුනන්නෙත් නැහැ. සුදුසුන්ට සුදුසු තැන නැහැ. බලනකොට නියඟ වෙලා. දැන් ගතිය මොකද්ද? අන්න හදාගන්න ආකාරය. ප්‍රයෝග විපත්‍ය කරගත්තා. අඟ අඟ හැටිලා නිය නිය හැටිලා හොයාගන්න බැරි වෙච්ච නිසා නියඟ කරගත්තා. අවශ්‍ය කනාර තියෙන ඉඩ වැරුවා. ලෝකේ ඕක සිද්ධ වුණා. නියඟ වෙච්ච එක ඉඩ වරප එක අයින් කරන්න බැරි නිසා නියඟේ ඉඩවරේ අයින් කරන්න බෑ. දැන් නියඟේටයි ඉඩවරේටයි කාල විපත්‍යයක හේතුවක් හැදෙන හැටි ඔය කිව්වේ. තව පැත්තකින් මොකද කරන්නේ? අරේ සංගීතයක් මෙහෙ සංගීතයක් බලාපුවාම පැත්ත හොල්ලනවා, ඇඟ දඟලනවා. ඉතින් තැනි තැන මුල්ලක් මුල්ලක් ගානේ විවිධාකාර කාමර හැඟුම් අමුතුම ලෝකයක් හදලා මෙහෙම යන ක්‍රමයක් තියෙනවා. ආරේ කාගේද? අපේ ආරේ නෙමෙයි. අපේ ආරේත් නම් ඒවා නෑ, බොහොම සංවරයි. අපේ ආරේ කියන්නේ ආර්ය ආරේ. දැන් ගිහින් තියෙන මොන ආරේටද? පිට ආරේට. පිට ආරේට යන තාක්කල් මොකද වෙන්නේ? මහා ජලාශයක් වගේ යවන්නේ සාන්තියට කියලා යවන්නේ බොර ජලයක් යවන්නේ. ඒ හඬ හැමතැනම දෙදරුන් දීගෙන යනවා. මොකද වෙන්නේ? පිට ආරයට යනවා. පිටාරි ගලනවා. කරුණා මෛත්‍රී සදහම් අමාවැසි වෙනුවට හැමතැනම යන්නේ මොනවද? බොර වැහි. මහා ලොකුර සද්ද දාලා මහ වැහි යනවා වාගේම පටන් ගන්නවා. ඒ ජාතිය අපිට වෙන්නේ මහ වැහි වැහැලා බොර හැදිලා, බොර වතුර හැදිලා පිටාරි ගලලා විනාශ වෙනවා. හේතුවේ ඵලයක් එන හැටි ඇහුවත් කියන්නේ ඒවා උතුජ කලා, උතුජ රූප, ඊතු විපර්යාසනි, උතුජ උතු නියාමීන. ඕක කවුරුවා කරන එකක් නෙමෙයි, යන්නේ දැක්කේ නැති හැටි. ඒලා තේරුම් ගන්න මෙන්න මෙහෙම සත්වයේ ලෝකයේ මිනිස්සෙක් හැටියට තමයි මෙතන ප්‍රධාන වෙන්නේ. කර්මයක් මුල් කරගෙන පටන් ගත්ත ආරම්භ වච්ච දෙක ක්‍රියාකලාපයක් තමයි මුළු විශ්වයේම ක්‍රියාත්මක වෙන්නේ. අන්නේ ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලය තමයි අපි අද මේ විදින සියලු සැප දුක් වලට මුල. කර්මයේ මුල් වෙනවා කියන්නේ කියලා නෑ කොතනකවත්. ඔහොම මුල් වෙනවා. හැබැයි කර්මජ රෝග කියන්නේ මුල් වෙච්ච එක නෙවෙයි, තව එහාට තියෙනවා. කර්මජ රෝග කිව්වහම ඒ කියන්නේ කර්මයේ ජනිත කරලා ඔය ක්‍රමයට ආපුයන් ප්‍රධාන කර්මයේ ප්‍රධාන විචාරය කියනවා කර්මජ රෝග. අනිකවා කර්මයේ හා සම්බන්ධ නෑ කියන්න බෑ. අතුරු ආකාරයෙන් ওই විදිහට සම්බන්ධ. එම කර්මයක් මුල් වෙච්ච නැත්නම් කවදාවත් ලෝකය හටගන්නේ නැහැ. ලෝකය හටගත්ත සියල්ලම කර්මයක් මුල් කරගෙන හටගත් එකේ හේතුඵල. හැබැයි කර්මයේ ප්‍රධාන විලාම නැහැ හැම වෙලෙම. ඒකේ නිෂ්පාදනය කියලා දීලා ඊට පස්සේ දුන්න ශක්තිය ක්‍රියාත්මක කරනවා උතුජ ඵලයක්, උතුජ රූප කිය. ඉතින් ඔයක තේරුම් ගන්න ඕනේ ඒ විදිහට. මෙහෙම තමයි ලෝකයේ කර්මයෙන් සහ ඒ විදිහට හැදෙන්නේ. ඉතින් මොකද කරන්න ඕනේ? මෙන්න මෙහෙම හැදෙන කර්ම වේග ගෙවන්න නම් කරන්න වැඩක් තියෙනවා. අපේ පැරණි කතාවක් තියෙනවා, ලිදට වැඩිච්ච එක ගොඩ එන්නේ කොන කටෙන්ද? ලිං කටෙන්මයි. වෙනෙහකින් ඉන්න බැ, වෙන තැනක් නෑ ඉන්න. ඒ පැරණි කතාව. ලිදට වැඩිච්ච එක ලිං කටෙන්ම ගොඩ වරින් කියන. අන්න ඒ වගේ අපි යම් විදිහකට අපි වරදක් කළා නම් ඒ වර්ධන යහපත් පැත්ත එකක් කරලා මොනේ ගොඩ එන්නේ? කාගෙන් හරි ණයක් ගත්තා නම් ණය ගෙවලා මොනේ නිදහස් වෙන්න? එකෙනෙක්ගේ ණය නැ වෙන කෙනෙකුට දෙන්නාට හරියනවද? එහෙමත් බෑ. ගත්ත කෙනාට දෙන්න ඕනේ. එයාගේ ණය වෙනවම ණය ගෙවන්න, එයාට ණය ගෙවන්නේ එක් වෙනවා. ගෙවන්න සිද්ධ වෙන කෙනෙක් වෙනවා. වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වන්දි ගෙවන්න වෙනවා. දැන් මෙන්න මේ ආකාරයේ අපි කරන දේවල් අපි කරා එන ක්‍රමයක් තියෙනවා. ඉන් මෙන්න මේ නිසා මොකද වෙන්නේ? බොහෝම වාද වේද, කණ්ඩු සරුවල්, පැත්ත ගැනීම, පැත්තකට විරුද්ධ වීම, මිනිස් අතර විපාක වශයෙන් ඕවටත් හේතු වෙලා සම්බන්ධ වෙනවා. අවිද්‍යාවෙන් වැහිච්ච මනුස්සයාට කර්ම විපාකයේ එනකොට ඒකට ප්‍රයෝග සම්පත්තියක් නගා ගන්න බොහොම අමාරුයි. ඔහු ඒකට ඒකාන්තිය වශක වෙනවා. හුලඟට අහුවෙච්ච පරණලියක් අහුනොත් පරණලියේ ශක්තියක් නැහැ හුලඟට විරුද්ධව වැඩ කරන්න. හුලඟ යන පැත්තට ඒක යනවා. එතන පරණලියක් දාලා බලා හිටියොත් අපෙන් ඇහුවොත් එහෙම මේක යන පැත්තක් ගැන කියන්න මොනවත් පුළුවන්. නැගෙනහිර පැත්තේ හුලඟක් හමාගෙන આવොත් මේ පරණලිය යන්නේ වස්නාහිරට කියලා කිය හැකියි. බය නැත්. එතන ඉන්නවා හාවේ. නැගෙනහිර පැත්තේ හුලඟක් හමාවොත් ඌ කොහරද යන්නේ ඇහුවොත් අපිට ඒක කියන්න බෑ උත්තරේ. ඌට ඕන හුලම් හම්බන පැත්තරම දුවලා යන්න ආපහු යන්න පුළුවන්. පරණලිය ගැන කිය හැකියි. එනම් මේ පරණලිය උපමා කරේ අවිද්‍යාවෙන් වැහිච්ච පුද්ගලයාට, අවිද්‍යාව සහගතයන්. ප්‍රඥාව නැති එකනට. අර හාවට උපමා කළේ ප්‍රඥාව තියෙන එක. එනම් කර්ම වේගයෙන් හටගන්න යම්කිසි බලවේග තියෙනවා. විදහරින්න පුළුවන් බලවේග. අන්නේ ප්‍රතිකර්ම කරපුවා. ඒකට ප්‍රතිකර්ම කරලා ඒකෙ මිදෙන්න එයාට පුළුවන්. හැබැයි යථාර්ථයේ දකින්න දහම් නුවණ පහල කරගන්න පුළුවන් දක්ෂතාවයක් නැති අයට අවිද්‍යාවේ වැහිච්ච අයට ඔක තේරෙන්නේ නැහැ. මොකද වෙන්නේ? කොච්චර හරි මතක් වෙන්නේ. මම වරදක් කළාය. මම මොකද කළේ? මට අපරාධයක් කළා. මේක මට මෙහෙම කළා. ඕකට නම් හොදක් වෙන්න එපා. මොන විදිහෙන් කවුරු කිව්වත් ඔය හිත අයින් කරන්න බෑ. මම කවදා හරි ඔගේ පාලිය ගන්නවා. දැන් ඉතින් ඔහම වෙනවා අදහස. මොන බණ කිව්වත් මොන ජාතිය කිව්වත් එයාට තේරුම් ගන්න බැයි ඉහට යන්න බෑ. නැගිනහිර පැත්තේ වස්නාහිර පැත්තේ හුලඟක් හබායිනොර පරණැලේ වස්නාහිර පැත්තේ ගහගෙන යනවා වාගේ. අර කර්ම වේගියත් එක්ක ලාපු අනිත්‍ය අරමුණක් නිසා Tamanට හිත පැරෙන්න ආපු එක. බේරෙන්න බෑ. ඒ පැත්තරම ගෝචර වෙන විදිහට ගමන යනවා. ගිහිලා ගිහිලා විනාශලා යනවා. තවත් විනාශ වෙනවා. අන්න ඒකේ ස්වභාවය. ඒතොර තේරුම් ගන්න ඕනේ මේක සකස් වෙන ආකාරය. ඔන්නෝම අපි විසින් කරන කර්මයක් විපාක දෙන්න එනකොට අපිට දහම් නුවණින් නැගෙන්න බැරි වුණා නම් ඒකට අවශ්‍ය කරන ප්‍රතිචාර දක්වන මානසිකත්වය ගොඩනගන්න හැකියාවක් නැති අවිද්‍යාවෙන් වැහිච්ච කෙනෙක් වෙලා ඉන්නවනම් අවිල වෙන කරන්න දෙයක් නැහැ. ඊළාට සිද්ධ වෙන්නේ මොකද්ද? අර පරණැලේ හුලකට ගෝචර වුණා වාගේ අපිට කර්ම ශක්තියට ගෝචරලා හිටන් නැහැ තමයි සිද්ධ වෙන්නේ. වෙනස තෝරා ගන්න ඕනේ. කොහොමද මේකින් අපි මිදෙන්නේ? සමහර ලාට වෙලක් සමහර අය ඔය හාමුදුරන්ට ගිහිල්ලා ආශිර්වාදයක් ගත්තා නම් හරි පූජාවක් දීලා ආශිර්වාද ගත්තා නම් හරි ඔය ආදි වශයෙන් කිව්වොත් යයියන් එහෙනම් කියලා දුවගෙන යනවා ඔයියා කියලා. නමුත් කිව්ව මොකද්ද කියලා අහුවම දන්නේ. ඉතින් තේරුම් ගන්න ඕනේ කියන ඒවා හොඳට තේරුම් ගන්න මනස සිහිනුවණින් අහන්න ඕනේ. මොකද්ද ඒ කිව්වේ? කොහොමද මේ සසරිය ආපු පාපයන්ට ණය ගෙවන්නේ? මම මොකද්ද කළේ? මොන જાතිය පිනද්ද කරගත්තේ? එතකොට ඒකෙන් ණය ගෙවෙන්නේ කොහොමද? දැන් මේවා ඔක්කොම විග්‍රහ කරලා තියෙනවා යලි යලි හිතන්න ඕනේ. හිතනොත් තියෙනවා මෙහෙම ක්‍රමයක් තියෙනවනේ. අපි ඉතින් අසාධාරණයක් කරලා තිබුණා නම් අපරාධයක් කරලා තිබුණා නම් අපි ඒවා නොකර සාධාරණත්වයෙන් යහපත් දේම සිද්ධ කරලා අපිට වන්දි ගෙවන්න බැයිද මේ බුද්ධ ශාසනය කියන එක හරි වටිනවනේ කියලා දකින්න මේ කාලේ විශේෂයෙන් පුළුවන්. මොකද පින් අතර අග්‍රම පින කරගන්න ලැබෙන කාලේ සම්මා සම්බුද්ධ ශාසනය පවතින කාලේ. අන්නේ මෙබඳු කාලයක් ඇරෙන්න අනි කාලෙක 84,000ක් පිරිසකට පූර්ණ දාන 84,000ක් දුන්නා සියලු ආකාරංග සම්පූර්ණ. සෝතාපන්න බුද්ධිරියට ඒක බත් හැන්දක් දුන්න දානි පිනක් ලැබෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කළා. එන ඒ තරම් බලව පිනක් නැතුව නෙමෙයි අර ලැබින් තියෙනවා. සෝතාපන්න බුද්ධිලෝ එක බත් හැන්දක් බෙදපුවාම ඊට වඩා 100 ගුණයක පිනක් ලැබෙනවා කියලා බෙදෙනවා. එහෙනම් ඒ මාර්ගයට අනුකූලව බැලුවොත් එහෙම යම්කිසි ආර්ය උත්තමයන් වැඩ සිටින කාලයක් ඉනවනම් ඒ වගේම බුද්ධ ශාසනය පවතින කාලයක් ශ්‍රී සද්ධර්ම රත්නේ ශ්‍රවණය කරන්න තියෙන කාලයක් බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාන් වශයෙන් ප්‍රගුණ වෙලා හිටන් සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණිය කියන මාර්ගය වඩන පිරිසක් මේ කියන්නා වූ අවස්ථා අති දුර්ලභ වහා වාසනාව අනුත්තර පින්කෙත් ගොඩ නැගිලා තියෙන ආකාරය මෙන්න මේ නිසා මේ බුද්ධ ශාසනයේ විසී යම්තා දානමාන පූජා සත්කාර අපපස්ථාන සිව්පස අපපස්ථාන ආදී සිද්ධ කරනකොට හැබැයි දැනගෙන කරන්න ඕනේ එන අභිග්‍රහණ කීයක් හරි දීලා වෙලට ආට පිළිගා දීලා එමු එහෙම හරියන්නේ නැන්නේ මේ මොකද්ද කියලා හොඳට තෝරා ගන්න ඕනේ ශාසනයේ වටිනාකම දකින්න ඕනේ යකලා මෙන්න මේබඳු අන්නා උත්තම ශාසනයක අභිවෘද්ධියටයි මේ ටික මම මේ කරන්නේ මට පුළුවන් දී කර හැකි දේ ඉතින් එයින් පෝෂණය වෙන්නා වූ රක්ෂණය වෙන්නා වූ ඒ පිරිස් ඒ ආර්ය මාර්ගය පූර්ණය කිරීමට උපනිශ්‍රී ලබා දෙමි ඒ කරන්නා වූ කටයුතු සමන්තත් අනුටත් යහපතට අනුතර පින්කෙත් හා සමානව කටයුතු කෙරෙනවා නම් මොනතරම් යහපතක් ලෝකීට සිද්ධ වෙනවද මේ ශාසනය තව හොඳින් බබලනවා සුද්ධව බබලනවා නම් අනන්ත ලෝක සත්‍යයට කොච්චර යහපතක් සිද්ධ වෙනවද ආදී වශයෙන් කරුණු තේරුම් ගන්න ඕන මෙන්න මෙහෙම හරියට වටහාගෙන කරුණු තේරුම් ගත්තාම ඥාන සම්පවිත වෙනවා හිතේ සතුටක් එන්න පටන් ගන්නවා සෝමනස සහගත වෙනවා ඥාන සම්පවිත වෙනවා මෙන්න මේ යහතිය හිතකින් යුතව තමන්ට කිසිම ආකාරයෙන් ආත්මලාභයක් කියන එක බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි මේ උතුම් ගුණ නිසාම උතුම් යහපත නිසාම ලෝකෙ නිසිද්දෙන යහපත නිසාම කරුණා මෛත්‍රිය මුල් කරගෙන තමන්ටත් ලෝකෙටත් නිවන් අවබෝධයේ හේතු වෙන වාසනාව මෙහෙම ආදී මුල් කරගෙන ගන්නවනම් උපරිම ඉහළම සිත ලැබෙනවා සෝමනස සහගත ඥාන සම්පවිත උත්කෘෂ්ඨයේ උත්කෘෂ්ඨ මහා පිනක් කරන්න හේතු වාසනාව ලැබෙනවා බලවත්ම පින් මෙන්න මේ જાතිය මහා පින් කරගන්න ලැබුණොත් එහෙම මේ බුද්ධ ශාසනයෙන් බැහැර නැන්නේ ඒ જાතිය බලවත් වීම ඉතින් අද ලොකු වාසනාවක් ලැබනවා පිරිත් ඔය ටික තේරුම් අරගෙන එහෙම ඒ ටික කරගත්තොත් ඒකෙදි මොකද සිද්ධ වෙන්නේ අන්න එහෙම පිනක් කරගත්තොත් Tamanට තියෙනවා වත්කම මොනවලද අවැඩ අසාධාරණ වෙච්චට ණය ගෙවන්න සසිරිදි වෙච්ච අවැඩ අසාධාරණ වර්ධ ප්‍රමාදෝස අවංකව සිහි කරන්න තවම බොරුවට සුදනවෙන්නේ නැතු අපි කවුරුත් එහෙම තේරුම් ගන්න ඕනේ සසිරිදි එන්නේ හොදව කරලා නෙමෙයි ලෞතර බුදුයත් උන්වහන්සේ ලෞතර බුදුරත් බෝධිසත්ව කාලේ තමන් කරපු වැරදි වැඩ කිව්වා දේශනා කළා මං අති මෙහෙම වෙලා තියෙනවා ඉස්සර බෝධිසත්ව කාලේදී මම මෙහෙම දේවල් කරලා තියෙනවා ආදි වශයෙන් විවිධ දේවල් පෙන්ලා දුන්නා ඒවට විපාක වශයෙන් අද මෙහෙම විඳලා විඳා අවසාන කොටස කියලා පෙන්නුවා එන අනික් අය ගැන මොනවද අපි ගැන මොන කතාද ඉතින් තේරුම් ගන්න ඕනේ සසිරිදී අපාතින් අවඩ අසාධාරණ වර්ධ ප්‍රමාදෝස උපවාද අපවාද නිନ୍ଦා අපහත හිඟි හිංසා සිද්ධ වෙච්ච දසකුසල කර්මයන්ගෙන් කරුණපතයන්ගෙන් එබඳු මාත්‍රයන්ගෙන් යමිකුටි එබඳු අවඩ අසාධාරණ ආදී සිද්ධ වෙච්ච කාල කොච්චර දන්නේ පිරිස කොච්චර දන්නේ ඒ පිරිසට කරපු අපරාධ පාඩු කොච්චර දන්නේ එහෙනම් අපිට කර්ම වේග තියනවා ගෙවන්නේ නැත්නම් ගෙවන්න තියෙනවා ගෙවලා නැත්නම් දුකසී ගෙවනවා නම් ගෙවනවා ගෙවන්න නැතිව තව ප්‍රමාණ තියෙනවා අප්‍රමාණ වේදි ප්‍රමාණවත් ඔක්කොම එකතු කළා. නම් කරගත්ත පින් නම් අප්‍රමාණයි නිවන් දක්නා ජායි දක්වා ඉවර වෙන්නේ නැති අති උත්කෘෂ්ඨ මහ පින. පිනේ යම්තරමක් අනුමෝදක කරනවද කරන්න කරන්න තව තවත් බලවත් වෙනවා මිසක්. ගෙවිලා ඉවරණ එකක් නෙමෙයි පින කියන්නේ. විශාල වාසනාවන්ත අවස්ථාවක් ලබා ගන්නවා එහෙ පින් කරලා. ඊට පස්සේ මොකද කරන්නේ? අවංකවම අර විදිහට කමා කරලා අපගතිය මතු එහෙම නොවෙන්න අදිෂ්ඨාන කරගෙන සිහි කරගෙන අර වෙච්ච සිද්ධිය වල ගෝචර වෙච්ච සත්වයින්ද ඇත්ත වශයෙන් අපි කරලා තියෙන අපරාධය කියලා අවංකව හිතාගේ තේරුම් අරන් අද මම මේ කරලා යහපතින් ඌට යහපත සෙත් පතනවා යහපත කරනවා කියලා අන්නර කරන්නාව සෙත් පැතීම හොඳට මනසින් සිහි කරගන්න මේ කරනකොට ඒ කියන්නේ අනුමෝදනාව විදිහ සිද්ධ කරන ආකාරයක් වෙයි කිව්වේ අන්න ඒ ආකාරයෙන් අනුමෝදනාව කරනකොට තේරුම් අරගන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක් අපි අතින් සිද්ධ වෙලා තිබුණනම් අද අපි මේ කරපු යහපත්දී ඒ ලෝක සත්‍යය කොහේ හිටියා කියවන් තැන හිටියත් ඊයන්නේ විහිදිලා පැටලා පිහිටලා සුඛිත උිත වෙන්න අපෙන් වෙච්ච අවේද එකක් නම් 10000ක් යහපත වෙන්න මේ ආදි වශයෙන් අවංකව හිතවිල්ලකින් ඒ විදිහට කරලා අනුමෝදනා කරලා පින්පෙත් විහිදෝරා පතුරවලා පිහිටවන්න පුළුවන් තමන් පිග්ගරගේ මෙන්න මෙහෙම කරපුහම අර සත්වෙන්න විහිදී පැතිරි පිහිටනවා. විශාල ශක්තියක් ඊයටත් ලැබෙනවා, යහපතක් වෙනවා. අපගේ වෛර ක්‍රෝධ තිබුණා ඒවත් දුරු වෙනවා. ඒ වගේම ඒ ශක්තිය ඊයට විහිදිලා හිටන් යහපතක් වෙනවා. අවිරත් යහපතක් වෙනවා, ලෝකෙටත් යහපතක් වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් දකින්න ඕනේ. අපිට පුළුවන් නැවත වාය ප්‍රයෝග විපත්තියෙන් හටගත්ත ගති විපත්තිය නිසා හටගත්ත උපදී විපත්තිය. උපදී විපත්තිය කිව්වේ අර හැදෙන කනබොන දේවල් පරිසරය පරිහරණය කරලා අපේ මේ කයට හැදෙන විවිධාකාර ලෙඩ රෝග දුක් කරදර පිරිහීම් ඒ වගේම අගහිගකම් හැම දෙයක්ම හටගන්නේ අරගෙන හදාගත්ත උපදී විපත්තිය. අන්නේ දැඩිව එතෙන්ට ඇදිලටම අපිට විඳින විපත. ඒ විපත් තමයි ලෙඩ රෝග පිළිකා අන්තභාග ආදී හැම එකක්ම කියන්නේ ඊට අනුකූලව. එතකොට මොකද වෙන්නේ? අපි ඔන්න ඔය විදිහට දැක්කහම අපිට ඒ කරව පින් කරලා මොදල මනස සිහිනුවණින් සෝමනස්ස සාගතව ඥාන සම්පවිත් වෙලා තේරුම් අරගෙන මොන භවයක මොන තැනක හිටියත් ඒ රෝග සත්‍යයට අද මම මේකන වෙන විහිදී පැතිරී පිහිටාවා. ඊයයි සුඛිතම විත වේවා. මේ ආදී වශයෙන් කියලා අපි සිද්ධිය කරන ආශිර්වාදයෙන් අදිත්‍යණයන් කරලා අනුමෝදනා කරපුවාම අන්නර ශක්තිය ගිහින් පිහිටනවා. එහෙනම් ණය ගත්ත කෙනාට ණය දුන්නාම ණය නිදහස් වාගේ. ආයි ණයකාරයා පස්සෙන් ඉන්නේ නැතුව වාගේ. අර කර්ම ශක්තියෙන් හටගත්ත වේගයේ ගෙවා හරින්න පුළුවන් වෙනවා කරුණා මෛත්‍රී හිතකින් ඔඩිය කරපුවාය. එතන බුදුරන් වහන්සේ දේශනා කරනවා මෙත්තා සහගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම යම් කෙනෙක් සිද්ධ කරනවා නම් අන්නේ මෛත්‍රී සාන්තිය තුලින්ම තමයි ලෝකයාගේ වෛරයන්ගෙන් මිදෙන්නේ. සතිය ශ්‍රේෂ්ඨයි ඒත් වෛරයෙන් නොමිදී. සතර සතිපට්ඨානෙ ශ්‍රේෂ්ඨයි, නිවන් දකින්න පුළුවන්. හැබැයි වෛරයෙන් මිදෙන්න බෑ. හතුරු කරදර, හිංගි හිංසා, දුක් කරදර නොයෙකවයි නොයෙකව වළක්වන්න බෑ. එහෙනම් මොකද කරන්න ඕනේ? මෛත්‍රී සාගත සාන්තිය ඕකයි. මිත්‍යා සාගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම වලින් ඉතල අපි හතුරුකම් කරපුගෙන අයින් කරලා ඉන්න ඕනේ. එයාට අපි වැඩි ඉස්සර කරලා දෙන්න ඕනේ. හතුරුන්ට යහපත කරලා ඉන්න ඕනේ. අපි යන්නේ මිතුරන්ට යහපත කරන්න. හතුරුන්ට වයින් දෙකතු වෙලා. අපි තව තවත් යන සෙනිකයි කරගන්න. ඉන් තේරුම් ගන්න ඕනේ හතුරුන්ට යහපත කරපුවාම හතුරුකමින් නිදහස් වෙනවා. මිතුරා කියන්නේ අපිත් එක්ක අපි යහපත් නම් අපි එක මිතුර වෙන්නේ යහපත් අය. මේකේ 아무තු දෙයක් කියන්න දෙයක් නැහැ. තව තවත් යහපත් දේවල් කරන එකයි තියෙන එකතු වෙලා. මෙන්න මේ ක්‍රමයේ හරියට තේරුම් අරන් අනුගමනය කළා නම් අර අපේ ශක්තිය අභ්‍යන්තරී තිබුණා වූ කර්ම වේගයේ ගෙවිලා ගියාම අර ඇක්චුවල් බොඩි කියන එකේ වැඩි වැඩි තිබිච්ච ශක්තිය ඉවර වෙනවා. කර්ම ශක්තිය ගෙවුණාම ආයි දීප්තිමත් වෙනවා. මොකද උපතින් තිබුණේ මනුෂ්‍ය ගතියෙන් ආයි දීප්තිමත් වෙනකොට ඒක දැන් අර කුණු වේගතු කරන්න ඇතේ නෙමෙයි මස්ලි එකයි. ඔවුන් ওই රාජ බේත් පොඩ්ඩක් දුන්න ගම අර කුණු ටික දිය වෙලා ගියා. ලෙඩේ ඉවරයි. ඔහොමයි ඒක ඉවර කරගන්න. හැබැයි ඉතින් මොකද බෙහෙත් විතරක් ඇද ඇද බලමුකෝ බලමුකෝ. අර අර නෑවා උඹට හොඳ වුණාද? මට නම් බොන්න බයයි වන් ටිකක් උගුර වේරුණ කට වේරුණ. ඔහොම කීකී හිටියෝ මොකද වෙන්නේ? එකක් වාක්‍ය දෙන්නේ නැහැ, කිව්ව දේ අහන්නෙත් නැහැ, තේරෙන්නේ නැහැ. කොහොම හරි ලෙඩේ අරගන්න තිබුණොත් නම් මොනවා බොරු බොරුවා කියලා හරි කමන්නේ. ඒ සමහරවගේ වාතය. ඉතින් මෙහෙම හිටියොත් එහෙමනම් කවදාවත්ම කරගන්න අමාරුයි. මොකද කර්ම රෝගය ආර විදිහට මුල් වෙලා ප්‍රධානලා හටගත්ත බලවේග වලට සෙල්ලම් කරන්න බෑ, රවට්ටන්න බෑ කපටිකම් ගොඩි. අවංක හිතකී යථාර්ථයේ තේරුම් අරගෙන ජීවිතේ වෙනසලා ගියා වරේත් කමක් නැහැ. මෙන්න මේ කියන්නා මගෙන් වෙච්ච ආවඩා සාදරනේ. මෙන්න මං අද යහපත කරගත්ත ලැබිච්ච අවස්ථාවේ ධර්මයේ තේරුම් ගත්ත අවස්ථාවෙන් කිය. ඔන්න ඔයිඩිය කරගත්තොත් නම් ඒ උනාට ඒකෙම බේරෙනවා, දෙකෙම බේරෙනවා. මෙහෙම කරුණ තෝරා ගන්න ඕනේ. තෝරාගෙන හරියට කටයුතු කළොත් මෙහෙම බේරිලක් ලැබෙනවා. මේ කර්ම වේගය ලෙඩ රෝග වල ක්‍රියාත්මක කියන්නේ ඔහමයි, බේරෙන්නේත් ඔහමයි. ඔය ක්‍රමයේ තේරුම් වලින් කටයුතු කරගන්න බොහෝ ලෙඩ රෝග දුරු කරගන්න පුළුවන්.